පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාලියේ සඳහන් වන තවත් උතුම් ගාථා රත්නයක්. ඉදං පුරේ චිත්ත මචාරි චාරිකං යෝ නිච්චකං යත්ත කාමං යථාසුකං තදත් ජහං නිග්ගත හෙස්සාමි ඉදං පුරේ චිත්ත මචාරි චාරිකං යෝ නිච්චකං යත්ත කාමං යථාසුකං තදත් ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ හත්තිප්ප භින්නං විය අංකුසග්ගහු කියන ගාථා රත්නේ තමයි ධර්ම මාතෘකාව බවට පත් කරගන්න කල්පනා කළේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මෙවන් ගාථා රතනයක් දේශනා කොට වදාළි කවුරු නුදෙසාද කුමන අවස්ථාවකද කියන කාරණාව අපි ටිකක් කෙටියෙන් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ එක පවුලක එක පුතෙක් හිටියා සානු කියලා. මේ පුතා තරමක් යමක් කමක් අවබෝධ වෙන වයසට ආවට පස්සේ අම්මට කියනවා අම්මේ මට මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් අම්මත් බොහොම සතුටුයි. ඒ නිසා මව්පියන්ගේ කැමැත්ත ඇතිවම සානුට පුළුවන් වුණා සසුන්ගත වෙන්න. පැවිදි වුණාට පස්සෙත් සානු කියන නමම තමයි තිබුණේ. සානු සාමණේරයන් වහන්සේ. බොහෝම ශ්‍රද්ධාවන්තයි. ඒ ශ්‍රද්ධාව නිසාම හොඳට සිල් රැක්කා. සඳහන් කරනවා මාසෙකට දවස් 8ක් වෙනදා අවදි වෙන වෙලාවට වඩා බොහෝම කලින් අවදි වෙලා උසස් වතක් සම්පූර්ණ කරනවා කියලා. ඒ කියන්නේ යම් අනිත් දවස් වලට යම් ප්‍රමාණයක් තමන් වත සම්පූර්ණ කළා නම් මේ විශේෂයෙන් යොදාගත් දවස් 8 ඊට වඩා වැඩි ප්‍රමාණයක් වත් කරනවා. එහෙම ඊටාම උනන්දුයෙන් වත් පිළිවෙත් කරගෙන සිල් ගුණ ආරක්ෂා කරගත්ත හොඳට. මොකද වත කරනවා කියලා කියන එක මේ ශාසනයේ තවත් ඊට උසස් සීලයක්. ආදි බ්‍රහ්මචාරීක සීලය, ආභි සමාචාරික සීලය කියලා මේ සීලයේ ආකාර දෙකකින් සඳහන් කරනවා. එතකොට මේ ආභි සමාචාරික සීලය කියලා කියන්නේ වත් පිළිවෙත් සම්පූර්ණ කරනවට. අර ධර්මයේ සඳහන් කළානේ වත්තං න පරිපූර්ෙන්ති න සීලං පරිපූර්ති කියලා. යම් කෙනෙක් වත සම්පූර්ණ කරන්නේ නැත්නම් ඔහුගේ සිල් සම්පූර්ණ නැහැ කියලා. සීලය හරි ආකාරයෙන්ම සම්පූර්ණ වෙන්න නම් වත පූර්ණේ වෙන්න ඕනේ. ඒ කියන්නේ වත් කෙරුවේ නැත්නම් මේ පන්සිල් වල පළවෙනි සිල්පදේ පළුදු වෙනවා, දෙවෙනි සිල්පදේ පළුදු වෙනවා එහෙම කාරණාවක් නෙමෙයි. අටසිල්, දසසිල්, සාමණේර සිල්, උපසම්පදා සිල් මේ එහෙම සීලයට හානි වෙනවා කියන එක නෙමෙයි මේ සඳහන් කරන්නේ. නමුත් අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තියෙනවනේ මේ සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියලා. ඒ එතර වෙන අනුපූර ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවනේ. මෙන්න මේ විදිහට පිළිවෙලින් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගයන්ගෙන් තමයි මේ කෙලෙස් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් නැති කරලා ඒ පිරිනිවනට යන්න පුළුවන් කියලා. එතකොට ඒ උතුම් අනුපූර ප්‍රතිපදාව පූර්ණේ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක්. එහෙම නැත්නම් තවත් විදිහකට කියවොත් යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් උතුම් මාර්ගඵලයක් ලබන්නේ. ආන් ඒ කාරණාව සඳහා වත් පිළිවෙත් අවශ්‍යයි කියලා සඳහන් කරන්නේ. වත නොකර සිල් සම්පූර්ණ කළත් සිල් නොරැක වත සම්පූර්ණ කළත් අපි බලාපොරොත්තු වෙන තැනට යන්න පාර හැදින්නේ. එහෙනම් සිල් පූර්ණේ කිරීමත් වත පූර්ණේ කිරීමත් දෙකම මනවින් සිද්ධ කරගන්න ඕනේ කියලා සඳහන් කරනවා. එතකොට ආභි සමාචාරික සීලය කියලා කියන්නේ වත් පිළිවෙත් වලට. ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ අපි ආරක්ෂා කරන පන්සිල් වල ඉඳලා ඉදිරියට තියෙන තවත් නොඑක් සීලයන් සඳහා. ඉතින් මේ සාමණේරයන් වහන්සේ ඉතාම උනන්දුවෙන් වත සම්පූර්ණ කරනවා. හැබැයි උන්වහන්සේගේ දෙපැත්තම මනාව උන්වහන්සේ සමබර කරගන්නවා. වතත් හොඳට සම්පූර්ණ කරනවා, සීලයත් මනාව ආරක්ෂා කරනවා. මේ දෙකම මනාව කරගෙන යනවා. දැන් එන්නේ මේ භික්ෂුන් වහන්සේ තරුණ වියට පත් වෙමින් ඉන්න කාලේ ධර්ම දේශනා කරන්න හරීම දක්ෂයි. වැඩිමාළු භික්ෂුන් වහන්සේලා පවා මේ සාමණේරයන් වහන්සේට කතා කරලා කියනවා, සාමණේරය ධර්මයක් දේශනා කරන්නකෝ, ධර්මයක් දේශනා කරන්නකෝ කියලා වස් වයසින් වැඩිමාළු භික්ෂුන් වහන්සේලා පවා කියනවා. මොකද උන්වහන්සේට දහම් දේශනා කිරීමේ අපූර්ව හැකියාවක් තිබුණා. ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පහසු වෙන්න උන්වහන්සේ හොඳට ධර්ම දේශනා කළා. හැබැයි උන්වහන්සේට කවුරු හරි ආරාධනා කළොත් ධර්ම දේශනාවක් කරන්න කියලා භික්ෂුන් වහන්සේලා, එහෙම නැත්නම් විහාරයට පැමිණිච්ච දායක කාරකාදීන් කවදාවත් තමන්ගේ වෙහෙස මහන්සිය ගැන කල්පනා කළේ නෑ. උන්වහන්සේ ඒ අයගේ ඒ කාර්ය කරලා දෙන්න නිරන්තරයෙන් බොහොම සතුටින්ම හිටියා. හැබැයි හැම ධර්ම දේශනාවක්ම ඉවර වෙලා දේශනාව අවසානයේ ධර්මාසනයෙන් බහින්න කලින් මම මේ රැස් කරගත්ත උතුම් සද්ධර්ම දානානිසංසයන් මගේ මෑණියන්ට පියාණන්ට අනුමෝදන් වේවා කියලා උන්වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් ප්‍රාර්ථනාව කරන බවවත් හාමුදුරුව මේ වෙලාවට ධර්ම දේශනා කරනවා කියන කතාවවත් අම්මා තාත්තා දන්නේ නෑනේ. නමුත් පින්නතුනි බණ අහන්න දෙවියොත් බොහෝසේ එනවා කියලා සඳහන් කළා. දෙවියෝ විතරක් නෙමෙයි යක්ෂයෝත් ආවා කියලා සඳහන් කරලා. යක්ෂයෝ කියලා කියහම ඉතාම දුක් විඳින යක්ෂ කොට්ටාසක් තියෙනවා. යක්ෂ නමින් හඳුන්වන දෙවියන් හා සමාන පිරිසකුත් තියෙනවා. බිම්බිසාර මහරජුරුවෝ යක්ෂයෙක් වෙලා ඉපදුනා කියලා නේ සඳහන් කරන්නේ. ඉතින් සෝවාන් වෙලා හිටපු බිම්බිසාර රජුරු යක්ෂයෙක් වුණා කියලා කියහම කෙනෙක් හිතන්නේ මේ සතර අපාය කොහේ හරි ගියාද කියලා. එහෙම නෑ. චාතුම් මහරජික දිව්‍ය ලෝකේ වෙසමුණි රජුරු කියලා අපි සඳහන් කරන්නේ. වෛශ්‍රවණ දිව්‍ය රාජයා යක්ෂයන්ට අධිපති. ඉතින් ඒ යටතේ මාර්ගඵල ලබාපු යක්ෂයෝ ඕන තරම් හිටියා. ඒවාගේ සම්මාදිට්ඨියක් තියෙන ධර්මයට කැමති, නමුත් යක්ෂ නම් ගෝත්‍රයක ඉපදිච්ච බොහෝ අය ධර්ම ශ්‍රවණී කරන්න ආවා. මේ අතර මේ බණ අහන්න එන යක්ෂ පිරිස අතර මේ සානු කියන සාමණේරයන් වහන්සේගේ පෙර භවයේ අම්මා කෙනෙක් හිටියා. හැබැයි මේ ජීවිතේ අම්මා තාත්තා උන්වහන්සේ අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙන්න වෙලාව දැන් නැති වුණාට හැමදාම බණ හඬින අර යක්ෂණිය ඔහු අනුමෝදන් කරන කුසල් මනාව අනුමෝදන් වෙනවා. දැන් එතකොට අනික් දෙවියෝ ඒ වගේම අනික් යක්ෂ ගෝත්‍රවල අය දන්නවා මේ යක්ෂණිය මේ සාමණේරයන් වහන්සේගේ පෙර භවයේ අම්මා කියලා. එතකොට මේ සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට මිනිස්සු බොහෝම ප්‍රිය කරනවා වගේම තමයි අමනුෂ්‍යයත් ප්‍රිය කරනවා. අමනුෂ්‍ය කියලා කියන්නේ මනුස්ස නොවන අයනේ. දැන් අපි නම් අමනුෂ්‍ය කියපු ගමන් සමහරලාට හිතට යන්නේ යක්ෂයෝ ප්‍රේතයෝ වගේ අය ගැන. නෑ පින්නතුනි, දෙවියෝ අයිති වෙන්නේ අමනුෂ්‍ය ගණයට. ඒ කියන්නේ මනුස්ස නොවන හැම කෙනෙක්ම අමනුෂ්‍යය. ඉතින් සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට දෙවියෝ හරීම කැමති. ඒ විතරක් නෙමෙයි මේ වගේ යක්ෂයෝ ආදීනුත් බොහොම කැමති. දැන් එතකොට මේ දෙවිවරුන් අතරේ සානු සාමනේරයන්ට කොයි තරං ප්‍රසාදයක් ගරු කිරීමක් තියෙනවද ආංගේ ගරු කිරීම පෙරභවය යම් මටත් තියෙනවා. මේ භවය උපද්දෝපු අම්ම නෙමේ. පෙරභවය යම් මටත් ඒ ගරු කිරීම තියෙනවා. එන යම් භික්‍ෂූන් වහන්සේ නමක් තමන්ගේ මේ ජීවිත කාලය තුළ මනාව සිල්ගුණ ආරක්ෂා කරනවන්නන්. තමන්ගෙන් ශාසනය වෙනුවෙන් ඉටුවිය යුතු මෙහෙවර නොපිරිහෙලා ඉෂ්ට කරනව නම් ඒ මව්පියන්ට පවා සමාජයෙන් ලැබෙන්නේ පුදුමාකාර ගෞරවයක්, ප්‍රශංසාවක්, ප්‍රසාදයක්. ඒක මිනිස්යන්ගේ විතරක් නෙමේ අමනුෂ්‍යයන්ගේ තේමයි. ඉතින් ඒ නිසා දැන් සානුගේ පෙරභවයේ අම්ම අමනුෂ්‍යයෙක්නේ. නමුත් අර මහේ ශාක්‍ය දෙවියෝ පවා මේ යක්ෂණිය යම් තැනක ගමන් කරනවා නම් පාරෙන් හුඟක් අයින් වෙලා ඉඩ දෙනවා කියලා කියන්නේ ඇයට වඩා මහේ ශාක්‍ය අය. නමුත් ඇය එනකොට ඇයට හුඟක් පාරේ ඉඩ දෙනවා කියලා කියනවා. සමහර වෙලාවට ඇය එනකොට නැගිටලා බොහොම ගෞරවපූර්වකව පිළිගන්නවා. ඒ විතරක් දෙහෙමයි සඳහන් කරනවා. සානුගේ මවට අග්‍ර උදකයේ දෙන්න, අග්‍ර පිණ්ඩයේ දෙන්න, ඒ කියන්නේ සමූහයේ ඉන්න තැන වතුර පූජ කළත් නැත්නම් වතුර ටිකක් දුන්නත් අර යක්ෂණියට ඉස්සරලා දෙන්න කියලා කියනවා. ආහාර දුන්නත් අර යක්ෂණියට ඉස්සරලා දෙන්න කියලා කියනවා. සානුගේ පෙරභවයේ අම්මට මුලින්ම සලකන්න කියලා කියන්නේ ඒ තරම්ම දෙවියන් අතරේ පවා මේ යක්ෂණියට තිබුණේ පුදුමාකාර සැලකිල්ල. ඒ වෙන කාරණාවක් හින්ද නෙමෙයි. මේ තරම් හොඳට සිල් රකින්න, මේ තරම් හොඳට ගුණ පුරන, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මනාව ප්‍රගුණ කරලා නිවැරදිව ධර්මයේ දේශනා කරන සානු සාමණේරයන්ගේ පෙරභවයේ අම්ම නිසා. දැන් යක්ෂණියත් ඉන්නේ බොහොම සතුටින්. හැබැයි දැන් උන්වහන්සේ තරුණ වයසට එමින් හිටියේ. උන්වහන්සේ එක දවසක් මේ පැවිදි ජීවිතය පිළිබඳව මහා කලකිරීමක් ඇති වෙනවා. මීට වඩා ගිහි ගෙදර හිටියනම් හොඳයි කියලා හිතෙනවා. සිවුරු ඇරලා ගෙදර යන්න හිතෙනවා. ඒ නිසා එක දවසක් කාටවත් නොකිය වැරහැලි සිවුරු පොරවගෙන, ඒ කියන්නේ සිවුරු පඳු පොවලත් නැහැ, කෙස් රැවුල් බාලත් නැහැ, අර කලකිරීම නිසා වෙනදා සාසන සෝබන ස්වභාවයෙන් හිටපු ගති ලක්ෂණ උන්වහන්සේගෙන් ඈත් වෙලා ගිහිල්ලා. සාසන සෝබන ගති කියලා කියන්නේ හොඳට කෙස් රැවුල් බාලා ඉන්නවනම් දකින්න ඕනෑම කෙනෙක් පහදිනවා. සිවුරු පිරිකර මනාව සෝදලා පිරිසිදු කරලා නම් පාට පිලිස්සලා අවපාට වෙලා තියෙන වෙලාවක මනාව පඳු පොවලා නැවතේ චීවර සකස් කරගන්නව නම් එහෙම කටයුතු කිරීම තුළ ඔහු ඒ ශාසන ගමන තුළ කැමැත්තෙන් ඉන්නවා කියන බවත් පේනවා. සමහර කෙනෙකුගේ හැසිරීම දැක්කහම හිතෙන්නේ කැමැත්තෙන් ඉන්නවා නම් නෙමෙයි වගේ කියලා. ප්‍රියමනාප බවක් නේ. දැන් සානුටත් මේ කලකිරීම නිසා ඒ තත්වය එහෙම්මමයි. සානු ගෙදර ගියා. ගෙදර ගියහම අම්මා අහනවා, ස්වාමීනි වෙනදනම් ඔබ වහන්සේ කවදාවත් ගෙදර ආවේ නෑ. එනවනම් ඔබ වහන්සේගේ ගුරුවරු කවුරු හරි එක්ක තමයි එන්නේ. එක්කෝ ආචාර්යයන් වහන්සේ, නැත්තං උපාධ්‍යයන් වහන්සේ කවුරු හරි එක්ක එනවා, නැත්තං තරුණ වයසේ පසු වෙන තවත් සාමණේර භික්ෂුන් වහන්සේලා එක්ක එනවා. නමුත් අද ඒ කවුරුවත් නැහැ. ඔබ තනියමම ඇවිල්ලා. ඇයි මේ කියලා ඇහුවා. සාමණේරයන් වහන්සේ සඳහන් කරනවා, අම්මේ මට තවත් නම් මහානකම කරන්න බෑ. මට සිවුරු ඇරලා ගෙදර එන්නමයි හිතෙන්නේ. එහෙනම් තමයි මේ ආවේ කියලා. අම්මා නොයේ කාකාරින් ගිහි ගෙදර තියෙන කරදර කම්කටුළු ගැන සානුට පැහැදිලි කළා. ඊට වඩා පැවිද්ද කොච්චර හොඳද කියන කාරණාව සානුට කියලා දුන්නා. නමුත් ඒ මොනවා කීවත් සානුට තේරෙන්නේ ඒක ස්වභාවය. අම්මා කල්පනා කළා, මන් තවත් වචන වියදම් කරන එකේ තේරුමක් නැහැ. කවදා හරි දවසක ගිහි ජීවිතයේ තියෙන දුෂ්කර බව ඔහුම අවබෝධ කරගනි. නමුත් තාම උදේට මොකවත් ආහාර අරගෙනත් නැහැ. අම්මා ඉක්මනට කැඳ හදලා, රස කැවිලි හදලා සාමණේරයන් වහන්සේට කැඳ කැවිලි පූජ කළා. ඒ ටික පූජ කරලා ඉවර වෙලා දහවලි ආහාර ටිකක් පිළියෙල කරන්න ඕන නිසා සාමණේරයන් වහන්සේත් ළඟ ආසනයක වාඩි වෙලා කැඳ වළඳනවා. අම්මා හාල් අරගෙන හාල් හොදනවා දවල්ට උයන්ට. මෙන්න මේ වෙලාවේ අර යක්ෂණිය, සානු කොහෙද? සාමණේරයන් වහන්සේ වැළඳුවාද? වළඳන්න මුකුත් ලැබුණද? සනීපෙන්ද අසනීපෙන්ද? මේ කාරණා ටික හොයලා බලම සාමණේරයන් වහන්සේ නැහැ. ඇයි දැක්කා සිවුරු අරින්න හිතාගෙන ගෙදර ගිහිල්ලා. යක්ෂණිය කල්පනා කළා, දෙවියන්ගෙන් මට නිඳා නොවීවා. ඇයි මේ කාලේ ඇයට දෙවියෝ කොච්චර සලකනවද? මේ පුතා නිසානේ. ඒ නිසා දෙවියන්ගෙන් මට නිඳා නොවීවා, අපහාස උපහාස නොවීවා. මේ සානු සිවුරු අරලා ගෙදර ගිහිල්ලා හරියන්නේ. එහෙනම් යක්ෂණිය ආවා ගෙදර. ඇවිල්ලා සාමුණු සාමණේරයන්ගේ ඇඟට ඇතුල් වුණා. ඇඟට ඇතුල් වෙලා බෙල්ල කැරකෙව අනිත් පැත්තට. දැන් එතකොට අපි ඉදිරිය බලාගෙන ඉන්නවා වගේ දැන් බෙල්ල තියෙන පිටිපස්ස බලාගෙන. දැන් කටින් සෙම වැක්කිරෙනවා. සානු බිම වැටිලා. අම්මා දැක්කා. අම්මට දරාගන්න බැරි දුකක් ඇති වුණා. එදි සම්පූර්ණ බෙල්ල කරකෝල අනිත් පැත්තට. අම්මා දූවගෙන ඇවිල්ලා සාමණේරයන් වහන්සේගේ ඔසවලා අරගෙන අම්මගේ උකුල මත හිස තියාගෙන අම්මා දැන් අඬනවා. සානුගේ කටින් කෙලවක් කරනවා, කිසිම කතාවක් බහක් මුකුත් නැහැ. දැන් මේ වෙනකොට කතාව ගමටත් පැතිරිලා ගිහිල්ලා ගමේ මිනිස්සුත් ආවා. යකඳුරුත් ආවා. බෙදෙහෙ දෙකම් කරන අයත් ආවා. ඉතින් ඒගොල්ලෝ සමහර අය බෙහෙත් දුන්නා. සමහර අය දොළපිදේනි තටු ආදිය ඒ වාගේ කටයුතු කළා. යකඳුරන්ගේ කාර්ය කළා. තෙල් මැතුරුවා, නූල් මැතුරුවා, මේ නොයෙක් දේවල් කරලා සානුට මෙහෙම 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 කරදරයක් කියලා කී කියා ප්‍රතිකර්ම කළත් ඒ වගේ සානුට කිසිම සහනයක් නැහැ. මේ වෙලාවේ අම්මා කියනවා, ඉතාම උසස් ලෙස සිල් රකින්න, වත පුරන, ගුණවත් ජීවිත ගත කරන, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන යම් කෙනෙක් මේ ලෝකේ ඉන්නවනම්, ඒ කියන්නේ මනාව මේ බුද්ධ ශාසනය යමෙක් කරවනවනම්, ඒ පැවිද්දෙක් හැටියට මේක තුළ ගිහි අයටත් සම්බන්ධ කරගන්න පුළුවන්. මනාව සිල් රකින්න, ඒ කියන්නේ තමන්ගේ නිත්‍ය සීලය හොඳට ආරක්ෂා කරගන්න, ඒ කියන්නේ පන්සිල් ආරක්ෂා කරන. වත පුරන, ඉතින් ගිහි ගෙදර ඉඳගෙනත් කොයි තරම් කළ යුතු යුතුකම් සහ වත්පිළිවෙත් තියෙනවද? අම්මා තාත්තා වෙනුවෙන් කොයි තරම් යුතුකම් කරන්න තියෙනවද? පැවිදි වෙච්ච කෙනෙක් ආචාර්යයන් වහන්සේලා, උපාධ්‍යයන් වහන්සේලා වෙනුවෙන් වත කරනවා වගේ ගෙදර ඉන්න දරුවෙකුට අම්මගේ තාත්තගේ වතක් තියෙනවා. ගෙවල් මිදුල් අතපතු ගාලා, මව්පියන්ට තියෙන වැඩ කොටස් අඩු කරලා, මව්පියන්ගේ නිදාගන්න තැන්වල ඇඳ ඇතිරිලි ගසා දාලා පිරිසිදු කරලා, සෝදන්න වෙලා නම් සෝදලා වියලලා නැවත සුදුසු තැන්වල තැම්පත් කරලා, මව්පියන් නිදාගන්න කාමර ආදිය පිරිසිදු කරලා, කිලිටු වෙච්ච ඇඳුම් පැළඳුම් ටික අරගෙන ගිහිල්ලා හොදලා පිරිසිදු කරලා, ලෙඩ දුක් අසනීප තියෙනවා නම් එව්වට කරන ප්‍රතිකාර ටික කරලා, මව්පියෝ වෙනුවෙන් කොච්චර කරන්න දේවල් ගෙදරක තියෙනවද. ඊට අමතර කුලේ වැඩි හිටියෝ වෙනුවෙන් සමහරලාට අම්මගේ අම්මා ඉන්න පුළුවන්, තාත්තගේ දෙමව්පියෝ ඉන්න පුළුවන්, අම්මගේ තාත්තා ඉන්න පුළුවන්. මේ වගේ මේ කුලේ ජ්‍යෙෂ්ඨයෝ වැඩි හිටියෝ ඒ අය වෙනුවෙනුත් කළ යුතු වතක් තියෙනවා. එදැන් සක්‍ර දේවේන්ද්‍ර බවට පත්වෙන්න මගමානෝක වත්පුරණකොට වෘතපද සමාදන් වෙලා කටයුතු කරනකොට දිවි හිමියෙන් මව්පියන්ට උපස්ථාන කළා කියලා කියනවා. දෙවනි කාරණාවට කියන්නේ කුලේ ජ්‍යෙෂ්ඨයන්ටත් දිවි හිමියෙන් සැලකුවා කියලා. ඒ විතරකුත් නෙමෙයි, භාර්යාව වෙනුවෙන් කරන්න යුතුකම් තියෙනවා, ස්වාමියා වෙනුවෙන් කරන්න යුතුකම් තියෙනවා. මේ හැම එකක්ම කතා කරන්න පුළුවන් මෙතනදී. එතකොට යම් කෙනෙක් ආන් එහෙම ගුණ පුරනවා නම් දැන් මෙතන භික්ෂුවකට කතා කරන නිසා ඒ කාරණාව විතරයි කතා කරලා තියෙන්නේ. නමුත් බණ අහන ඥානවන්ත අය ඒක තමන්ගේ ජීවිතයටත් ඒ විදිහටම ගලප ගන්න ඕනේ. නමුත් සානුගේ අම්මා කියන්නේ යම් භික්ෂුවක් සමාදන් වුණ සීලයේ මනාව ආරක්ෂා කරමින් බ්‍රහ්මචර්යාව පූර්ණණය කරමින් වත්පිළිවෙත් සම්පූර්ණ කරමින් කටයුතු කරනවා නම් එවන් අයට කවදාවත් යක්ෂයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් නැහැ. දැන් පුතා උකුලේ තියාගෙන අම්මා කියනවා, මේ හිස ඔඩුක්ක උඩ තියාගෙන අම්මා කියනවා. හැබැයි ආන් එහෙම කතා කරනකොට යක්ෂණියත් කියනවා කතාවක්. යක්ෂණිය කියනවා සිල් රකින්න, වත් පුරන, බඹසර හැසිරෙන යම් මහණෙක් වෙද්ද එවන් කෙනෙක් තමයි මේ සානු. නමුත් දැන් සානු සිල් රකින්නේ නැහැ. දැන් සානු සීලය පිළිබඳව උනන්දුවක්, වතපිළිවෙත පිළිබඳව උනන්දුවක් කැපකිරීමක් දැන් සානුගේ නැහැ. ඒ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ හැර යන්න එපා. කුසලය අතහැරලා පාපය හොයාගෙන යන්න එපා. යමෙක් බඹසර හැසිරෙනවද, යමෙක් සිල්ගුණ රකින්නවද, යමෙක් වත පූරණය කරනවද, තුනුරුවන් ඇසුරු කරමින්ම ජීවත් වෙනවද, යමෙක් එහෙම කරයි නම් ඔහුට කවදාවත් යක්ෂයෝ බාධා කරන්නේ. දැන් බලන්න පින්නතුනි, අද ගමක් ගෙදරක් ගත්තහම ගෙවල් කීයක මේ යක්ෂ දෝෂද, ගෙවල් කීයක ප්‍රේත දෝෂද? එතකොට දැන් ඇයි මේකට හේතුව? යමෙක් ළඟ නිවැරදිව තිසරණ තියෙනවා නම් ඔහුට කරදර කරන්න සාමාන්‍ය කාටවත් අපහසුයි. තිසරණත් එක්ක ඔහු සිලුත් සම්පූර්ණ කරනවා නම් එවන් කෙනෙකුට මේ විශ්වයෙන් තියෙන පුදුමාකාර ආරක්ෂාවක්. ඒ අතීත කතාවක් තියෙනවා. එක පුද්ගලයෙක්ගේ ශරීරයට ඇතුල් වෙච්ච යක්ෂයෙක් ඉන්නවා. එදිනෙදා කටයුතු වලට හරියට බාධා කරනවා. අදත් අපි ගංගෙවල් වල එහෙමයි දකින්නවනේ. කොච්චරවත් ඔළුවේ කැක්කුම කියලා එක්කෝ නිදි, නැත්තං ඇඟේ කොහේ හරි අමාරුවක් කියලා ඒත් වැඩක් කරන්න බෑ. තැනකට ගිහිල්ලා ඉන්න කරන්න බෑ. සමහර අයට පන්සලකට යන්න බෑ. සමහර අයට පීට් ටිකක් ඇහෙන්න බෑ. සමහර අයට බණපදයක් අහන්න බෑ. මේ වාගේ නොයේක් අපහසුතාවයන්ට තමන්පත් වෙලා විතරක් නෙමෙයි, ඒ පවුලම විනාසයි. ඊට පස්සේ නොයේක් වෙදකම් කරනවා, දේවාල වල යනවා, බේත් හේත් කරනවා, යකදුරන් නටවනවා, බලි තොයිල් කරනවා. ඒ අයට වැඩපොලක් කරගන්න කාලිකුත් නැහැ, තියෙන මුදලක් හදලක් ඉතුරු කරගන්න හැටියකුත් නැහැ. මේ වාගේ කොච්චර කරදර විඳින අය දකින්නවද? නමුත් එතකොට මේ මෙතනම තියෙනවා, ඒකට උත්තරේ මොකද්ද කියන එක. අර මම සඳහන් කරන්න හැදුවා, අර උපාසක මහත්මියුගේ නැත්තම් පුද්ගලයෙකුගේ ඇඟට යක්ෂයෙක් ඇතුල් වෙලා. ඉතින් කොච්චරවත් ඇඟ පුදුම බරයි. වැඩපල කරන්නවත් හරි අමාරුයි. කැමැත්තක් නෑ, ප්‍රියක් නෑ, හිතෙන්නේ. දවසක් මොහු ගමනක් යනවා. මිත්‍රෙක් හම්බෙන්න. දැන් ඒ මිනිසයාගේ ගෙදර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට, කඩුල්ලෙන් ඇතුල් වෙනකොටම ඇඟ පුදුම විදියට සැහැල්ලු වෙලා ගියා. වෙනද නැති පුදුම සුවයක්. නිකන් මේ පුළුම් පිටක් දරාගෙන ඉන්නා වගේ පුදුම සැහැල්ලු බවක් ඇඟේ තියෙන්නේ. දැන් ඒ සැහැල්ලුව මෙහෙම ඉන්නකොට අපිට දැනෙන්නේ නැත්තේ අමනුෂ්‍යේ කරදර කරලා ඇඟේ තියෙන බර අපිට තේරෙන්නේ නැණි. මොකද අපිට එහෙම කරදර කරලා නැණි තාම. නමුත් දැන් එහෙම බරක් දරාගෙන ඉන්න පුද්ගලයාට ඒ බර අහිමි වෙච්ච ගමන් ඔහුට දැනෙන්නේ පුදුම සහනයක්. දැන් ඒ උපාසක මහත්මයාගේ ගෙදර ගිහිල්ලා ඔහුත් එක්ක කතා බහ කරලා ඒ අවශ්‍ය දේවල් සියල්ල සම්පූර්ණ කරගෙන ඒ ගෙදරින් පිට වෙලා ආපහු වෙලා අර කඩුල්ලෙන් පයින්කොට ආයෙත් අර බරයකට ආවා. එතකොට දැන් මොහු දන්නවා අමනුෂ්‍ය බලපෑමක් Tamanට තියෙනවා කියලා. නමුත් අර ගෙදරට යනකොට අමනුෂ්‍යා මාව අත්හැරියා කියලා දන්නවා. දැන් ගෙදරින් පිට වෙනකොට ආපහු අමනුෂ්‍යා ඇඟට ඇතුල් වුණා. එතකොට අර පුද්ගලයා අමනුෂ්‍යයන්ගෙන් අහනවා යක්ෂයෙක් කියලා සඳහන් කරලා තියෙන්නේ. උඹ මෙච්චර වෙලා කොහෙද ගියේ? කියනවා මම මේ කඩුල්ල ගාවට එලා හිටියා. ඇයි උඹ අර ගෙදර යන්න ආවේ නැත්තේ? ඔහු කියනවා ඒ ගෙදර අය සිල් රකින අය, ඒ ගෙදර අය ගුණවත් අය, ගුණපුරණ අය, ඒ ගෙදර ඉන්න අය විශේෂ සරණක් ලැබලා තියෙනවා. මොකද්ද ලැබලා තියෙන සරණ? ඒ ගෙදර ඉන්න අය බුදුන් සරණ කියපු අය. එවන් තැන්වලට අපට එන්න බෑ. අර පුද්ගලයා කල්පනා කළා මොහුගේ බෙල්ල කපන්න කඩුව මුගෙන් ඉල්ල ගන්නවා වගේ බුදුන් සරණ යන හැටි මුගෙන් මහගන්න ඕනේ කියලා යක්ෂයාගෙන් අහනවා. එතකොට කොහොමද බුදුන් සරණ යන්නේ? උඹ දන්නවද බුදුන් සරණ යන හැටි? ඔහු කිනා දන්නව? කොහොමද බුදුන් සරණ යන්නේ මටත් කියලා දෙන්න බැරිද? යක්ෂයා කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕනේ. හරියට කියන්න ඕනේ. අර පුජ්‍යලේ ඒක අහගෙන බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියනකොටම යක්ෂයා පැනලා දුවන්න පටන් ගත්තා. එකෙන් අයින් වෙලා ගියා. දැන් එතකොට බලන්න මේවා කොයි තරම් අද අපිට වටිනවද කියලා. එතකොට ඒ වගේ මේ සානුගේ පෙරභවයේ අම්මා, මේ ජීවිතයේ අම්මා අර සිල් ගුණ පුරණ අය ගැන කතා කරලා සතුටු වෙනකොට, ඒ අයට තියෙන ආරක්ෂාව ගැන කියනකොට යක්ෂණියත් කියනවා සිල් රකින්න වත් පුරන බඹසර වසන අයට යක්කු බාධා කරන්නේ නැහැ කවදාවත්. ඇත් ඒකම කියනවා. අම්මත් ඕකම කීවා. නැවත යක්ෂණිය කියනවා සානු සාමණේරයන් බුදුරජුන්ගෙන් මගහැර යන්න එපා. සාමණේරය භාග්‍යතුන් වහන්සේ අතහැරලා යන්න එපා. පව් කරන්න නම් එපා. නමුත් නුඹ එසේ නොකරයි නම් නුඹට ඉදිරියට දුකේ කෙරවලක් නම් නෑ. උඹ බුදුන් අතහරිනවනම්, උඹ සීලයෙන් ගුණයෙන් අයින් වෙනවනම් උඹ හිතන්න එපා ඉදිරියට උඹට යහපතක් තියෙයි කියලා. යක්ෂණිය එහෙම කියනවා. ආන් ඊට පස්සේ යක්ෂණිය එහෙම කියලා සාමණේරයන් අත්හරිනවා. අත්හැරියට පස්සේ බෙල්ල ආපහු තිබ්බ විදිහටම හැදෙනවා. මට උනේ මොකද්ද කියන කාරණාවවත් සාමණේරයෝ දන්නේ නැහැ. නමුත් දැන් පියවිසිහියට ආවනේ. ආවට පස්සේ කල්පනා කරනවා මම හිටිය අර පුටුව උඩ, ඒත් මම දැන් ඉන්නේ බිම. අම්මා හිටිය හාල් ගරගර, ඒත් මගේ ඔළුව දැන් අම්මගේ උකුලේ. මොකද්ද මේ උනේ? ඒ විතරක්ද නෙමේ, අම්මා ඉක්කි ගහ ගහ අඬනවා. කවු කල්පනා කළා හරියට නිකන් මේ මැරිච්ච කෙනෙක් වෙනුවෙන් අඬනවා වගේ. මේ හාල් ගර ගර හිටපු අම්මා හිටිගම මොකද මේ අඬන්නේ? එනිසා අම්මගෙන් අහනවා මොකද මේ අඬන්නේ? හරියට නිකං මළගෙදරක් වුණා වගේ මට තේරෙන්නේ නැහැ මොකට අඬනවද කියලා. ආන්ගේ වෙලේ අම්ම කියනවා සාමණේරයන් වහන්සේ පංචකාමයේ අත්හැරලා වස්තුකාම ක්ලේශකාම අත්හැරලා ගිහි ගෙයින් නැගිටලා යම් කෙනෙක් අනගාරික බ්‍රහ්මචරියාව ආරක්ෂා කරන්න සිල් ගුණ රැකගෙන සසරින් එතර වෙන්න සම්බුද්ධ ශාසනය පැවිදි වුණාද? එවන් අය මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨයි. පුතේ සාමණේරේ යම් දවසක එහෙම ගියපු අය ශාසනය අත්හැරලා ගිහි ගෙදර හොඳයි කියලා ආපහු පංචකාමයට එනවද? මුලින් පංචකාමයේ අත්හැරලා නැවත ආපහු පංචකාමයට එනවද? සානු සාමණේරයන් වහන්සේ ඔවුන් ජීවත් වුණත් මැරිච්ච උන් වාගේ. උඹත් දැන් ශාසනය ගැන කලකිරිලා ආපහු මේ කාම ලෝකෙට එන්නයි දඟලන්නේ. පංචකාමයේ විඳින්න එන්නයි දඟලන්නේ. ජීවත් වෙලා හිටියත් මට දැන් ඔබ පේන්නෙත් මැරුණ කෙනෙක් වගේ. අම්මා එහෙම කියනවා. එහෙම කියලා අම්මා කියනවා, එපා පුතේ. මේ ගිහි ගෙදර තියෙන පුදුමාකාර දුක්ඛන්දරාවක්. ඒක වෙන තැනක වෙලා ඉන්න ගිහි කරදර වලින් ඈත් වෙලා ඉන්න උඹලට තේරෙන්නේ. ගිහි ගෙදරින් ඈත් වෙලා ඉන්න අයට හිතෙන්නේ ගිහි අය විඳින්නේ පුදුම සැපයක් කියලා. භික්ෂුවකට හිතෙන්න පුළුවන් පිණ්ඩපාතේ අනේක මහ කරදරයක්. රෑ දවල් මේ සිවුරු පොරවගෙන ඉන්න එක හරි කරදරයක්. අනුන් ගෙනල්ල දෙන කෑම ටික කාලා ඒ දෛක වළඳහම මිනිස්සුන්ගෙන් බයිනවා ඉවරයක් නෑ. දුන්න දාන ගැන කියලත් බනිනවා. හදලා දුන්න පන්සල ගැන කියලත් බයිනවා. තවත් නොයේක් කරුණු කියලත් බයිනවා. නොයේක් අවලාද වචනත් කියනවා. ඉතින් මේ මිනිස්සුන්ගෙන් බැනුන් අහහා ඉන්නවට වඩා ගෙදර යන එක හොඳයි කියලා හිතෙනවා ගෙදරින් අයින් වෙලා ඉන්න අයට. ගිහි ගෙදර ඉන්න අය හොඳට ඇඳගෙන මාල වලලු ආභරණ පැළඳගෙන ඔවුනවුන් කාන්තාවන් පුරුෂයන් එකතු වෙලා ගමන් බිමන් යනවා දැක්කහම, වැඩපොළ කරනවා දැක්කහම, සිනහ වෙවි ඉන්නවා දැක්කහම ඒ අයට හිතෙනවා අපිට වඩා කොච්චර හොඳට කොච්චර සතුටින් ඉන්නවද කියලා. ඒ නිසා හිතෙනවා ඒ ජීවිතය අත්හැරලා මේ ජීවිතයට එන්න. නමුත් එතන ඉන්න තාක් කල්පේන්නේ මේ ඇත්තටම අව්‍යාජ හිනාවක් නෙමෙයි මේ තියෙන්නේ. නිමක් නැති දුක්ඛන්දර කරදර කන්දරාවක් පාගගෙන ලෝකෙට පේන්නයි මේ හිනා වෙන්නේ. ඇතුලේ තියෙන දුක කැකෑරෙන වේදනාව කොච්චරද කියලා දන්නේ. සමහර වෙලාවට පැලඳගත් ආභරණ ටික කාගෙන් හරි ඉල්ලගත් එකක්. සමහර කෙනෙක් ඇඳගත්ත ඇඳුමත් තවත් යාළුවෙක්ගෙන් මිත්‍රයෙක්ගෙන් ඉල්ලගෙන ආපු එකක්. පදවගෙන ගියපු වාහනෙත් කාගෙන්ද ඉල්ලගත්ත එකක්. මට නැති දුක නිමක් නැහැ. නමුත් මේ ඔක්කොම අනුන්ගේ. බාහිරින් බලන කෙනාට පේන්නේ මොවුන් කොච්චර සතුටින්ද කියලා. සානුට කියනවා, සානු, ගිහි ගෙදර කියලා කියන්නේ උණුවලු නිරේ වගේ දුක් විඳින තැනක්. සානු සාමණේරයේ ගිහි ගෙදර කියලා කියන්නේ අපාය හා සමාන තැනක්. මේක මහා ගින්දර ගොඩ. නමුත් බාහිරින් බලන්නන්ට පේන්නේ මේ ගින්දර අළු යට තියෙන ගින්දර වගේ. ඒ හින්දා මේ ජීවිතය හොඳයි කියලා කවදාවත් හිතන්න එපා. සාමණේරයන් වහන්සේත් අම්මගේ වචන ටික ආපහු කල්පනා කළා. උන්වහන්සේ තීරණය කළා, නෑ මං ගිහි ගෙදර එන්නේ නෑ. මං බුද්ධ ශාසනය තුළම කටයුතු කරනවා. මං මේ දුකෙන් එතර යන්න ඕනේ. ඔහු එහෙම හිතුවහම අම්මා අහනවා, පුතේ දැන් වයස කීයේද? දැන් අවුරුදු 20ක් වෙන්න ඕන මෙන්න. අම්මට හරි සතුටුයි. දැන් කුඩා කාලේ බොහොම ශ්‍රද්ධාවෙන් උවමනාවෙන් සිල්ගුණ පුරාගෙන හිටියට මේ වයසට එනකොට ටිකක් කලකිරීමක් ඇති වෙලා මීට වඩා එතන හොඳයි කියලා හිතෙනවා. දැන් මේ සාමණේරයන්ටත් ඒකම තමා වෙලා තියෙන්නේ. ඉතින් අදත් තරුණ භික්ෂූන්ට ওই සිටුවිලි අදත් තියෙනවා. කල්යාණ මිත්‍ර ආචාර්යවරු ඉන්න ඕනේ, මගනුමග කියලා දීලා, හරි වැරදි කියලා දීලා, නියම කරුණ පැහැදිලි කරලා අවබෝධ කරවන්න. හැබැයි ඒකේ තරම් ලේසි වැඩක් නෙමෙයි. හොඳයි කියලා හිතෙන්නේ අතනම තමයි. අන්තිමට අමාරුවේ වැටුණට පස්සේ තමයි තේරෙන්නේ අපරාධි කරගත්ත දෙයක් කියලා. සමහරලාට ආයි මිදෙන්න බෑ. දැන් නමුත් කල්යාණ මිත්‍ර ආචාර්යවරු තමන්ගේ ශිෂ්‍යයන් මනාව හික්මවලා මනාව ආරක්ෂා කරනවා. ඒක භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ගාවට ඇවිල්ලා ශිෂ්‍යයා අහනවා, ස්වාමීනි මට නම් දැන් ගෙදර යන්න හිතිලා තියෙන්නේ. මං කලකිරෙලා ඉන්නේ මේ ජීවිතය ගැන. මට සිවුරු අරින්න ඕනේ. ගුරු හාමුදුරුවෝ කියනවා, කමක් නැහැ. සිවුරු අරලා යන්න. කමක් නැහැ. හැබැයි මට අපේ රටේ සිද්ධියක් මේක. මට සිතුල්පව්වට යන්න උවමනාවක් තියෙනවා. එහෙනම් මම සිතුල්පව්වට ඇරලවල යන්න කියලා කියනවා. මේ හරි කීකරුයි. දවස් ගානක් ඉන්න කියහම ඉන්නවා. සිතුල්පව්වට ඇරලන්න කියහම ඇරලනවා. සිතුල්පව්වට ගියහම කියනවා සාමණේරය, මෙහි මට ඉන්න හරියට කුටියක් නැහැ. මට කුටියක් හදලා දීලා මියනවද කියලා ඇහුවා. හා කීවා. ඒ තරමටත් කීකරුයි. දැන් කුටිය හදන්න පටන් ගත්තා. තනියම මැටි කපනවා, තනියම මැටි අනනවා. මේ ඔක්කොම කරගෙන දැන් කුටිය හදනවා. ලොකු හම්දුරු ගිහිල්ලා ධර්ම කාරණා ටිකක් කියලා දෙනවා. මේක කියව කියව වැඩ කරන්න. දැන් ඒක හොඳට ප්‍රගුණ වෙලා, හොඳට කටපාඩම් වෙලා, දැන් ඒකම කියව කියව වැඩ. ඔහොම වැඩ කරලා කුටි වැඩ ඉවර වෙලා සේරම නිමා කරලා වැඩ ඉන්න පුළුවන් විදිහට පිළියෙල කරලා ලොකු හාමුදුරන්ට ගිහිල්ලා කියනවා, ස්වාමීනි දැන් කුටියට වඩින්න පුළුවන්, වැඩ ඉවරයි. ලොකු හාමුදුරු කියනවා, සාමණේරය පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් ওই කුටිය හැදුවේ ඔබනේ. අදරයට ඔබ ඉන්නේ කි. ඔබ හදාපු කුටිය අදරයට ඉන්නේ. ධර්ම කාරණාව මෙනෙහි කරන්න කිව්වා. එදා රෑ කුටියට වෙලා ධර්ම කාරණාව මෙනෙහි කර ඉන්නකොට ඔහු රහත් වෙනවා. බලන්න, කල්යාණ මිත්‍ර ආචාර්යවරේ, ප්‍රඥාවන්ත ආචාර්යවරේ කවදාවත් පොඩි හාමුදුරන්ට බැන්නද? සරකලාද? දඬුවම් කරන්න උත්සාහ කළාද? මව්පියෝ ගෙන්නලා මොකවත් කීවද? ඒ කිසිම දෙයක් කළේ නෑ. ප්‍රඥාව පාවිච්චි කරලා උන්වහන්සේ සංසාරෙන් එතර කරවන්නම ඒ ඥානවන්ත ගුරුවරයාට පුළුවන් වුණා. එවන් අය මේ ශාසනයේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරු කියලා සඳහන් කරන්නේ එකයි. ඉතින් සාන ස්වාමිනේරයන් වහන්සේත් වයස කීවට පස්සේ අම්මා කල්පනා කළා, දැන් උපසම්පදා වෙන්න කාලය හොඳයි. අම්මම තුන් සිවුරු ඔක්කොම සකස් කළා. ඒ සියලු දේවල් උන්වහන්සේට පිරිනැමුවා තුන් සිවුරු ටික. ඉතින් උන්වහන්සේ සුදුසු වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසන ඇතුව උන්වහන්සේලාට කීකරු වෙලා ජීවත් වෙනවා. වයස සම්පූර්ණ වුණාම සිවුරුත් සම්පූර්ණයි, පාත්‍රත් සම්පූර්ණයි, වයසත් සම්පූර්ණයි. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා එකතු වෙලා උන්වහන්සේ උපසම්පදා කළා. එතන ඉඳලා උන්වහන්සේට මේ අති උතුම් උපසම්පදා සීලය පෙර වගේම මනාව ආරක්ෂා කළා. ඒ උතුම් සිල්ගුණ ආරක්ෂා කරගෙන ඉන්න සානු සාමණේරයෝ දැකලා අපේ බුදුරජාණන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කළා. මොකද්ද ගාථා රත්නේ? ඉදං පුරේ චිත්ත මචාරි චාරිකං යේ නිච්චකං යත්ත කාමං යථාසුකං සඳහන් කරනවා. ඉදං පුරේ චිත්ත මචාරි චාරිකං, මෙතෙක් කල් මේ හිත තමන්ට ඕනේ හැටියට හැසිරුණා. සංසාරි කොච්චර කල්ද? ඒ භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ සංසාරි කොච්චර ඈත අපි ආවද කියලා. බණ අහන නිසා අපි පින්නතුන් ඒ කාරණා ඕන තරම් අහලා දන්නවා. එක අම්මා කෙනෙක් වෙනුවෙන් සාගර ජලයට වඩා වැඩියෙන් අඬලා තියෙනවනම් අම්මා මැරුණහම මේක කල්පනා කරන්න ගියොත් ඔළුව පුපුරනවා. පින්නතුනි සාගර ජලයට වඩා වැඩියෙන් කඳුළු එකතු වෙන්නේ අඬන්න කොච්චර ඉපදෙන්නේද? අනික මේ එක අම්මා කෙනෙක් ගැන කියන්නේ මේ ජීවිතේ අම්මා සමහරලට ආත්ම ලක්ෂ ගණන් කෝටි ගණන් ගියහම තමයි ඇය ආපහුත් මගේ මම්මා වෙලා හම්බ වෙන්නේ. එතකොට එහෙම එහෙම අඬාපු කඳුළු ගැන නෙමෙයි කියන්නේ, භවයෙන් භවයට අඬාපු කඳුළු ගැන නෙමෙයිනේ. එතකොට මේ සංසාරේ මෙච්චර කාලයක් අපි මේ නිමක් නැති දහ දුක් විඳ විඳ එනවනේ. තිරිසං ලෝකේ කොච්චර හිටියද, ප්‍රේත ලෝකේ කොච්චර හිටියද, අසුර ලෝකේ නිරේ කොයිතරම් ඉපදිලා අනන්ත දුක් විඳද, මනුස්ස ලෝකේ ඉපදිලා අනුන්ගෙන් ගුටි කාලා පිහි ඇනුම් කාලා තවත් නොයේක් හිංසන වලට භාජනය වෙලා රජුන්ගෙන් දඬුවම් ලැබලා නිමක් නැති වද වේදනා විඳ විඳ ගෙවපු මේ ජීවිතේ කොහොමද? එවන් සසරක නිමේ තාම යන්නේ. එතකොට මේ සංසාරේ මගේ හිත කවදාවත් මට ඕන තැන නතර වුණේ නැහැ. ඒ ක්‍රියා කළේම ඒට ඕන හැටියට, තමන් කැමති විදිහට. මොකද මේ හිත මට ඕන විදිහට මට පාලනය කරන්න අවස්ථාවක් මම හදාගත්තා නම් ක්‍රමානුකූලව මෙච්චර කල් එන්නේ නැහැ මේ සංසාරේ. එයාට ඕන ඕන තැන්වල යන්න දුන්න නිසා ඔහු කැමති කැමති දේවල් එක්ක ඔහුට අනුගත වෙන්න මට සිද්ධ වෙන නිසා. තවත් විදිහකට කිව්වොත් මෙතෙක් සංසාරේ මේ හිතට මම වහලෙක් වෙච්ච නිසා මම මේ තරම් දුක් වින්දා. මේ සඳහන් කළා ඉදං පුරේ චිත්ත මචාරි චාරිකං, මේ හිත තමන්ට ඕන ඕන චාරිකාවෙමයි ගියේ. මමත් ඕගේ පස්සෙන් ගිහිලා ඔහුට ඕනේ පාකං සම්පූර්ණ කර කර මම හිටියා. මම ගැන හිතුවේ නෑ. නැත්තං මේ තමන් ගැන හිතනවා නම් කවදාවත් පව් කරන්න හිතෙන්නේ. නමුත් මේ හිතට අනුව වහල්කම නිසා ඒ සිතුවිලි ක්‍රියාත්මක කරනවා. යෝ නිච්චකං යත්තකාමං යථාසුකං, පෙර කැමති කැමතිසේ අරමුණු කරා සැරිසරා මේ හිත ඇවිද්දා. සඳහන් කළා තදජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ. හත්ති පබින්නං විය අංකු සග්ගහු. නමුත් ඔබේ හිතට හැමදාම හිතට ඕන තැන සැරිසරන්න දෙන්නපා. දවසක මේ හිත තමන්ට ඕන විදිහට හසුරවන්න ඕනේ. එතකොට මම හිතට ඕන විදිහට නැටවෙන රූකඩයක් නෙමෙයි, හිත මට ඕන විදිහට ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක වෙන තැනට පත් කරන්න ඕනේ. භාගිතුන් වහන්සේ දේශනා කරනවා කොයි වගේද මද කිපිච්ච ඇතෙක් හැම වෙලාවෙම දඟලන්නේ තමන්ට ඕන විදිහට කටයුතු කරන්න. ඒ නිසා ඒ කාලේට හරි අමාරුයි ඒගොල්ලෝ. නමුත් හස්ති පාලකයා අර අංකුසය ළඟ තියාගෙන ඉන්නවා. අපි කියන්නේ හෙණ්ඩුවක් තියෙන ඔහු ගාව කියලා. ඒකට මේ කොච්චර දැවැන්ත ශරීරයක් තිබුණත් මේ සතා බයයි. පාලනය කරගන්න ඕන වෙච්චහම එක්කෝ මේක පෙන්නනවා, එහෙම නැත්තම් ඒකෙන් පහර දෙනවා, අන්නවා. එදිරට මෙල්ල කරගන්න පහසුයි. තමන් කැමති තැන රැඳෙන්නේ නැතුව සමහර වෙලාවට අපේ සමහර සිතුවිලි වලට අපි කැමති නෑ, මේ වැඩේ කරන්න කැමති නෑ. නමුත් මේ හිත බල කරලා අකමැත්තෙන් නමුත් ඒක මං අතින් කරවනවා. අපි ඕන තරම් කියනවා මම මේ වැඩේ කැමැත්තෙන් කරපු වැඩක් නෙමෙයි කියලා. මිනී මරවනවා අපි ලව්වා. ඉතින් ඒ තත්ත්වයට පත් වෙනවා. ඒකයි සඳහන් කරන්නේ හස්ති පාලකේ මද කිපුන ඇතෙක් අංකුසයෙන් මෙල්ල කරනවා වගේ මේ නිරන්තරයෙන් කීකරු නැතුව දඟලන මේ හිත ඔබත් අංකුසේ පාවිච්චි කරනවා වගේ මෙල්ල කරන්න උත්සාහ කරන්න වීරිය වඩන්න. අංගීසා සඳහන් කළා යේ නිච්චකං හිතට රිසිසේ ඇවිදින්න දෙන්න එපා. මොනව ඔස්සේද මේ යන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම. මේ හිත නිරන්තරයෙන් මේ දේවල්ම තමා හොයන්නේ. රූප, ලස්සන ලස්සන රූප, ලස්සන ලස්සන රූප, එහෙම දේවල් හොය හොයා හොය හොයා යන්න හරි කැමති. ලස්සනයි කියලා හිතෙන රූපයක් දැක්කහම එතන නවතින්නත් කැමති. ටික වෙලාවක් ඉඳලා තවත් රූපයක් දැක්කහම ඒක මීට වඩා ලස්සනයි නම් ඒ රූපේ ගාවට යන්නත් කැමති. අන් ඒ නිසා එකක් හැර එකක් හැර එකක් එකක් ගාන යන්න මේ හිත හරියට කැමති. එතකොට මට ඕන විදිහට නෙමෙයි, මාවත් කැමති කරගන්නවා වගේ මාත් ඇදගෙන මේ හිත ඒ තැන යනවා. සමාජ දිහා බලහම අපිට ඒක කොච්චර පේනවද? විවාහ ජීවිත දිහා බලහම අපිට ඒක කොච්චර දකින්න තියෙනවද? ඊළඟට සඳහන් කළා රසයටත් එහෙමයි, ශබ්දයටත් එහෙමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, සුවඳ ගාවත් එහෙමයි, අරමුණුත් එහෙමයි. හිතට ගන්න අරමුණු හොඳ අරමුණු ගන්නව හුඟ අඩුයි, නරක අරමුණේම තමයි ඇලින්න හදන්නේ. හැබැයි පුද්ගලයා දක්ෂ වුණේ නැත්තම් මොහු නරකින් මුදව ගන්නද? ඔහු නිරේට යනකම්ම දන්නේ. හැබැයි මේ ලෝකේ ඥානවන්තයා වැරද්ද බැහැර කරලා නිවැරදි දේම කරනවා, පාපයෙන් අයින් වෙලා කුසලේම කරනවා. අන් ඒ නිසා මේ හිත වරදට පෙළඹුණොත් නිරේම්ම කෙරවලයි, හැබැයි යහපතට පෙරළුණොත් නිවනින්ම අවසානයි. එකම හිත දෙපැත්තට වැටුණොත් දෙවිදියක්. එතකොට මේ එකම හිත හැම වෙලාවෙම බර පාපේට, පාපයෙන් මුදවලා සුගතියට අරගන්න කල්යාණ මිත්‍රයන්ගේ සරණම තියෙන්න ඕනේ, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරම තියෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ කාරණා ඔස්සේ මේ හිත හැම වෙලාවෙම දුවනවා. වස්තුකාම, ක්ලේශකාම වලට හරි ප්‍රියයි. ඒක තමයි හිතේ ස්වභාවය. සඳහන් කළා යත්ත කාමං යම් යම් අරමුණක කැමතිනම් ඒ ඒ අරමුණ ඔස්සේ මේ හිත දුවනවා. යතා සුඛං යම් අවිරකින් සිත සතුටු වෙනවද හැමදාම එතන මේ හිත නවතිනවා. ඒ අරමුණෙන් සතුට ලබන තාක්කල් එතන ඉන්නවා. යම් මොහොතක ඒ අරමුණ තමන්ට අප්‍රසන්න වෙනවද වහාම ඔහු එතනින් ඉවත් වෙන්න මාන බලනවා. තවත් තමන් සතුටු කරවන අරමුණක් ළඟට හොයාගෙන යන එක මේ හිතේ හැබෑ ස්වභාවයමයි. අන් ඒ නිසා සඳහන් කළා යෝනිසෝ, ඒක මනවින් තේරුම් අරගන්න, මේක නුවණින් දකින්න, මේක ප්‍රඥාවෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. නුවණින් මෙනෙහි කිරීම කොයි වගේද කරන්න කියන්නේ? ත්‍රිලක්ෂණයේ ආවර්ජනය කරන්න. නුවණින් දැකලා ත්‍රිලක්ෂණයේ ආවර්ජනය කරන්න. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි, මේක මනාව මෙනෙහි කරන්න. සමහර වෙලාවට රූප කියලා කියහම ලස්සන ලස්සන රූප හොයා යනවා. ඒක ස්ත්‍රී වර්ගයාගේ ස්වභාවයත් ඒකමයි, පුරුෂයාගේ ස්වභාවයත් ඒකමයි. ඒක අන්තිමට කෙරවලක් නැති ගමනක් වෙනවා. හැබැයි ඒ වගේම තමයි ඒක තමන්ට මහත් දුක් කරදර කන්දරාවක් ගෙනල්ලා දෙන කාරණාවක් වෙනවා. ඒ කැමැති කැමැති රූප පස්සේ යනකොට මේක පින්ද පවුද කියන කාරණාව ගැන හිතන්නේ. සමහරලාට නොදන්නව නෙමෙයි, මේක බරපතල වරදක්, මේක අකුසලයක්, මම මේකට ගිහිල්ල බෑ. එහෙම කුච්චර හිතුවත් මේ හිත ඒ හිතම නැවත බල කරනවා, නෑ යන්ඩ ඒකෙම යෙදෙන්ට ඒකම කරන්ට. ඉති ඔක සාධාරණී කරණය කරන්න එක එක පුද්ගලයාගේ හිත එක එක විදිහට හැසිරෙනවා. සමහර කෙනෙක් පව් කරල පව් කරල හිතනවා ඉතිං අපායට නං යයි තම කමක් නෑ මෙච්චර කළුත් ඔය අපාය ගිය නෑ නෙමේනි මේ සැරෙත් ගිහිල්ලේනවා. නමුත් නිරේ ගැන දන්නවන මෙච්චර කල් අපාය විඳපු දුක තේරෙනවනං කවදාවත් ඕක කරන්න යන්නේ. නමුත් හිතාගෙන ඉන්නේ මේ සාමාන්‍ය මනුස්ස ලෝකෙ තියෙන අර හිර ගෙදරකට ගිහිල්ලා වගේ බන්ධනාගාරයක ගිහිල්ලා වගේ නිරේත් ගිහිල්ලා එන්න පුළුවන් වෙයි කියලා තේරෙන්නේ නැති හින්දා හිතනවා මේ සැරෙත් උන්නේ ගිහිල්ලා වෙනවා කියලා. තව වෙලාවක හිතනවා ඉතින් මං විතරයි මේ වැඩ කරන්නේ තව ඕන තරම් කට්ටිය කරන්නේ එහෙමත් හිතෙනවා. ඊළඟට හිතෙනවා මේ මම ටිකයිනේ කලේ ඒ වගේ නොඑක් නොඑක් කාරණා හිතෙනවා. මට වඩා අනික් අය වැඩි වැඩි දේම් පව් කරලා තියෙනවා මං ටිකයි කරලා තියෙන්නේ එහෙමත් හිතෙනවා. මේ නොඑක් කරුණු ගෙනහැර දක්ව දක්ව මේ හිත මාවම රවට්ටනවා. අන්තිමට බලහම මං ඔය අරයා මෙයා ගැන කල්පනා කළාට ඒ ඔක්කොටම වඩා මහ පෞකාරී කියලා ඉවරයි දන්නේම නැතුව තමයි. එතින්ද හැම වෙලාවෙම අනිත්‍ය මෙනෙහි කරන්න. දකින දකින අරමුණේ අනිත්‍ය දකින්න උත්සාහ කරන්න. ඒ අනිත්‍යත් සමග බැඳිලා පවතින දුක දකින්න උත්සාහ කරන්න. මේ ත්‍රිලක්ෂණය මේ මුළු ජීවත් වෙන පරිසරයේ පුරාම යොදලා බලන්න. ධර්ම ශ්‍රවණය කරලා තමන් දැන ඉගෙන ගත්ත ධර්ම කාරණාවට අනුව මේ ලෝකෙ විදර්ශනා කරන්න කියලා දේශනා කළේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අහලා දැනගෙන විතරක් ඉන්න එපා. ඒක මේ දකින හැම දෙයකම යොදන්න. හැම දෙයකම යොදලා යථාර්ථය මෙනෙහි කරන්න. මේ බාහිර පෙනුම වෙන එකක්. අභ්‍යන්තර ස්වභාවයේ තව එකක්. ඒක හොඳට අවබෝධ කරන්න. ඒක තමයි මෙතන සඳහන් කරන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන්න. මොකද්ද මේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? නිතර නිතර එළඹ සිටි සිහියෙන් යුක්තව වැඩ කරන්න කියන කාරණාව. නිග්ගහිස්සානි හිත මනාව හික්මවන්න. ඒ හික්මවීම කරන්න කොහොමද පුළුවන් වෙන්නේ? ආන් අර යෝනිසෝ මනසිකාරය තුළ. එතකොට හැම වෙලාවෙම ඉන්නේ සිහියෙන්. මගේ හිතට දැන් නැගුණ අරමුණක් අංගර සිහිය නිසා මේක කුසල්ද මේක අකුසල්ද? එතකොට මේක අකුසල් නම් වහාම බැහැර කළ යුත්තක්. මේක කුසලයක් නම් වැළඳගත යුත්තක්. අං එහෙම මනාව ඔහු දකිනවා මේක කුසල්ද අකුසල්ද? මේක රාගද මේක ද්වේෂද මේක මෝහද? එනම් දේශනා විසඳහන් කළේ රාග ද්වේෂ මෝහ ඉවත් කරගන්න කටයුතු කරන්න කියලා. ඉතින් මේ විදිහට දස සංයෝජනේම මෙනෙහි කරන්නත් පුළුවන්. සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස මේ ආදි වශයෙන් කාම රාග, රූප රාග මේ දේවල් ගැන කල්පනා කර කර කල්පනා කර කර මේ ආවේ මෙහෙම අකුසලයක්. මේ ඉන්නේ අකුසල් පෝලිම. හැම වෙලාවෙම සිහියෙන් ඉන්න. ඒ සිහිය අකුසලයෙන් ඈත් කරලා කුසලයේ තුල අපි හික්මවන්න අපිට ගොඩක් උදව් කරනවා. අං ඉන්සා සඳහන් කළා තමන් සිහියෙන් සිටිය යුත්තේ කොයි වගේද? මද කිපිච්ච ඇතෙකුට අංකුසේ පෙන්නනවා වගේ. අකුසල් සිතිවිලි හිතට ගලන එක නිතර නිතර වෙන දෙයක්. නමුත් අකුසල් හිතට ඇතුල් වෙනකොට අකුසලයට දැනෙන්න ඕනේ මොහු ඉන්නේ සිහියෙන්. අකුසලයේ ආවට අකුසලයේ සමග ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අකුසලයේ බැහැර කරන්නම මොහු වීරිය වඩන කෙනෙක්. එහෙනම් ආන්ගේ අකුසලයෙන් ඈත් වෙන්න දරණ වීරිය හරියට කොයි වගේද? මල් ළඟ තියෙන අංකුසේ වගේ. ආන් නිසා කුසල් අකුසල් අවබෝධ කරගෙන අකුසලයෙන් ඈත් වෙලා කුසලයේ තුල කටයුතු කරමින් යුතුකම් අයුතුකම් දැනගෙන අයුතුකම් අයින් කරලා යුතුකම තුළ හැසිරෙමින් සිල්වත් බව දුසිල්වත් බව දැනගෙන දුසිල් බවින් මිදිලා සිල් ගුණ සම්පූර්ණ කරමින් වත පිළිවෙත නොපිළිවෙත දැනගෙන වතෙහි යෙදিলা ජීවිතේ සාර්ථක කරගෙන තුනුරුවන් අවබෝධ කරලා තුනුරුවන් සරණ ගිහිල්ලා මේ සංසාරගත ජීවිතේ සුවපත් කරගන්නේ.